නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමං චාවසෝ දුක්ඛං අරිය සච්ඡං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුභායාසායපි දුක්ඛා යම් පිච්චං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛාති තී ශ්‍රද්ධාන්ත පින්වත්නි අපි පසුගිය වකවානුව තුලදී සම්මා දිට්ඨිය සම්බන්ධයෙන් යම් යම් සූත්‍ර අනුසාරයෙන් යම් ඉගෙන ගැනීමක් කළා සාකච්ඡා කිරීමක් කළා දැන් අපි තව ටිකක් මේ සම්මා දිට්ඨියත් ඉදිරිපත් කරපු ඒ සම්බන්ධයෙන් පූර්ණ විවරණයක් ඉදිරිපත් කරපු ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේම දේශනා කරපු තවත් සූත්‍ර දේශනාවක් වෙත දැන් පිවිසෙනවා. ඒ තමයි මහා හත්ති පදෝපම සූත්‍රය. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවර අනාථපිණ්ඩික ආරාමයේ සිටුතුමා විසින් කරන ලද ජීවිතාරාමයේ වැඩවාසය කරනවා. ඒ වෙලාවේදී සාරිපුත්ත ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. මේ පිඟුමට මතක ඇති සම්මා දිට්ඨි සූත්‍රයේදීත් භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළේ මේ අන්දමින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ. දැන් මෙතෙන්දිත් සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කළා පටන් ගන්න එක්තරා අන්දමක උපමාවක් දීලා උන්වහන්සේ කියනවා සේයථාපි ආවසෝ යානි කානිචි ජංගලානං පානාන පදජාතානි සබ්බානිතානි හත්ති පදේ සමෝධානං ගච්ඡanti හත්ති පදං තේසං අග්ග මක්ඛායති. එතකොට මේ යම් තාක් පොළව මතුපිට හැසිරෙන මේ සත්තු ඉන්නවද පා සහිත වූ සතුන් ඉන්නවද ඒ අයගේ යම් පාද සටහනක් තියෙනවද ඒ සියල්ල මේ ඇත් පාසලකුණේ ඇතුළත් කරන්න පුළුවන් ඇත් සටහනේ ඇතුළත් කරන්න පුළුවන් මොකද ඒක තමයි තියෙන විශාලම පා සටහන. මේක මේ උපමාව දීලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? යේකේච කුසලා ධම්මා සබ්බේතේ චතුසු අරිය සච්චේසු සංඝං ගච්ඡanti. ତර යම් තාක් මේ කුසල ධම් තියෙනවද? ඒ සියලු කුසල ධම් මේ චතුරාර්ය සත්‍ය තුල අන්තර්ගත කරන්න පුළුවන් සංග්‍රහ කරන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ චතුරාර්ය සත්‍ය තමයි එකාතකින් බුදුරජාන් වහන්සේගේ එක ප්‍රධානම ඉගැන්වීම. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් කෙනෙකුට ප්‍රාර්ථනා කරද්දී එහෙමත් කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා කියලා එහෙම අපි ප්‍රාර්ථනා කරනවා. තම තමා වශයෙන්ුත් ඉතින් අපි එහෙම ප්‍රාර්ථනා කරනවා මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ එක ප්‍රධාන ඉගැන්වීමක්. ඉතින් එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ඉතාම වටිනා අපි ඒ සඳහා අවධානය යොමු කළ යුතු පැත්තක් කියන්න පුළුවන්. එතකොට මේ විවිධාකාර ධර්ම දේශනාවන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා විවිධාකාර ඉගැන්වීම් ඉදිරිපත් කළා තියෙනවා ඒ සියලු ඉගැන්වීම් ତොර මෙන්න මේ චතුරාර්ය සත්‍ය කියන ප්‍රධාන ධර්ම කොටාසය ඇතුළට අන්තර්ගත කරන්න පුළුවන් චතුරාර්ය සත්‍ය කියන මේ දහම තුල අන්තර්ගත කරන්න පුළුවන් ତොර මේ චතුරාර්ය සත්‍ය කුමක්ද ඊළඟට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රශ්න කරනවා කතමේසු චතුසු දුක්ඛේ අරිය සත්‍යේ දුක්ඛ සමුදය අරිය සත්‍යේ දුක්ඛ නිරෝධේ අරිය සත්‍යේ දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අරිය සත්‍යේ. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය තුල තමයි මේ සියලුම ධර්ම කොටාසයන් නැත්තම් මේ සියලු ඉගැන්වීම් අන්තර්ගත කරන්න හැකියාව තියෙන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය තුල දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තුල දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය තුල සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය තුල. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් යම්සි විවරණයක් කරන්න උත්සාහවන්ත වෙනවා පටන් ගන්නවා කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං කිමෙක් දැවැත්නි මේ ඉදිරිපත් කරන දුක්ඛ ආර්ය සත්‍ය. එතකොට ඒක විස්තර කරන්නේ අපිට ටිකක් හුරු පුරුදු ආකාරයකින් ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායා උපායා සාපි දුක්ඛා යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉපදීම දුකක් ජරාවට පත්වීම දුකක් මරණයට පත්වීම දුකක් ශෝක කිරීම හඬා වැළපීම් දුක් දොම්නස් හරහා යන්න සිද්ධ වෙන එක දුකක්. යමක් තමන් කැමතිද ඒක නොලැබෙනවා නම් ඒකත් දුකක්. සංක්ෂිප්ත වශයෙන් කියනවා නම් මේ උපාදානස්කන්ධ පහ දුකක්. මුල් කොටස අපිට හුඟක් දුරට තේරෙනවා. අපිට මේ කොටස ඇහෙනකොටත් මේ පිටුදුට මතක් වෙනවා බොහෝ විට ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තුළදී කොහොමද බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනාව පස්වග මහණුන්ට කළේ කියලා. එතෙන්දී ඒ ඉසිපතනේ මිගදායේදී ඒ පස්වග මහණුන්ට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් දේශනාවක් කරනවා. එතෙන්දී දුක්ඛ සත්‍ය මේ විදිහට තමයි අඳුල්ලා දෙන්නේ. ජාතිය දුකක්, ඉපදීමට දුකක් වෙන එක සුදුකක්, ඊළඟට ජරාවට පත්වෙන එක දුකක්, මරණයට පත්වෙන එක දුකක්, ඊළඟට ශෝක කිරීම, හඬා වැළපීම, හිතේ පහළ වෙන විදාකාර දුක් දුම්නස් ස්වභාවයන් මේකක් දුකක්. යමක් තමන් කැමතිද ඒක ලැබෙන්නේ නැත්නම් එතරම් දුකක් තියෙනවා. හැබැයි එතෙන්දී සමහරවිට මේ පිළිබඳව මතක් වෙනවා ඇති. බුදුරජාණන් වහන්සේ තව ටිකක් ඒක විස්තර කරනවා. තමන් යම්සේ අප්‍රිය කෙනෙක් එක්ක ඉන්න සිද්ධ වුණොත් එතනක් දුකක් තියෙනවා. ඊළඟට තමන්ට යම්සේ ප්‍රිය කෙනෙක්ගෙන් වෙන් වෙන්න සිද්ධ වුණොත් එතනක් දුකක් තියෙනවා. ඒකත් ඇත්තටම අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අපිට ඕනනම් කියන්න පුළුවන් අපි මේ කැමති දේ නොලැබීම හා සම්බන්ධ දුකක් තමයි එතනක් තියෙන්නේ කියලා. අපි කැමති ප්‍රියයන් එක්ක ඉන්න හැබැයි ඉතින් ඒකට අවස්ථාවක් නැති වුණාම ඒ හරහා දුකක් ලැබෙනවා. අපි කැමති අප්‍රියයන් එක්ක ගෑවෙන්නේ නැතුව ඉන්න සම්බන්ධ නොවී ඉන්න හැබැයි ඉන්න වුණොත් එහෙම දුකක් තියෙනවා. ඒතර අපි කැමති දේ නෙමෙයි එතනත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඕනනම් අපිට කියන්න පුළුවන් මේ යම් පිච්චං නලබති තම්පි දුක්ඛං කියන එකම තව ටිකක් විස්තර කිරීමක් විග්‍රහ කිරීමක් තමයි එතනත් අන්තර්ගත වෙන්නේ කියලා. ඊළඟ අන්තිමට සඳහන් වෙනවා සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කියනවා නම් මෙන්න මේ උපාදානස්කන්ධ පහම දුකයි. එතකොට මෙන්න මේ උපාදානස්කන්ධ පහ සම්බන්ධයෙන් අපිට වැඩිදුර අධ්‍යයනයක් කරන්න සිද්ධ වෙනවා. මොකද මේ උපාදානස්කන්ධ පහ තමයි විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය වශයෙන් ගෙන හරපාන. වෙනවම කන්ද සංයුත්තේ සූත්‍ර දේශනාවලදී බුදුරජාන් වහන්සේ ඍජුවම දේශනා කරනවා මේ දුක්ඛ සත්‍ය කියන්නේ අනෙකක් නෙමෙයි මේ පංච උපාදානස්කන්ධයටම නමක් කියලා. ඉතින් එහෙනම් මේ උපාදානස්කන්ධ පහ පිළිබඳ අපිට යම්සේ තේරුමක් අවබෝධයක් ඇති කර ගැනීම වැදගත්. ඒ වගේමයි මේ දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් ඇති කර ගන්න නම් මේ උපාදානස්කන්ධ පහ අපි ගැඹුරින් අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්. ඒ වගේමයි දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් පැති තුනක් අපිට මතක් කර ගන්න පුළුවන්. මේ කාරණා මීට පෙරත් අපි සාකච්ඡා කළා. පළවෙනි එක තමයි ඒකේ තියෙන පරියත්ති පැත්ත. ඉතින් කියන්නේ ඒක අතරින් සිද්ධාන්තමය වශයෙන් මොකද්ද මේ දුක කියලා කියන්නේ කියන පැත්ත. අපි කියනවා පරියත්ති කියලා. ඊට පස්සේ ඒ දුක හා සම්බන්ධයෙන් අපිට කළ යුත්තේ කුමක්ද? අපි ඒ හා සම්බන්ධයෙන් ප්‍රායෝගිකව කළ යුත්තේ කුමක්ද කියන පැත්ත. ඊට පස්සේ ඒ ක්‍රියාමාර්ගය අපි ගත්තා නම්, ඒ වැඩපිළිවෙලේ අපි යෙදුණා නම්, ඒකේ ආනිසංසයක් වශයෙන්, ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අපිට ලැබෙන්නේ කුමක්ද? ප්‍රතිඵලය කුමක්ද? ප්‍රොණ්‍යාගේ අවස්ථා තුනක් අපිට හැම සත්‍යයක් සම්බන්ධයෙන්ම කතා කරන්න පුළුවන්. පරියත්ති, පටිපත්ති, පටිවේද කියලා. පරියත්ති කියලා එතකොට ඒක හා සම්බන්ධයෙන් යම්සි විවරණයක් කරනවා, යම්සි විග්‍රහයක් කරනවා. පටිපත්ති කියලා අපිට ඒ සඳහා ගත යුතු යම්සි ක්‍රියාමාර්ගයක්, ප්‍රායෝගිකව ඒ තුළ හැසිරීමක් ගැන පෙන්වලා දෙනවා. ඊළඟට පටිවේද කියලා ඒබඳු හැසිරීමක් අපි කරා නම්, ප්‍රායෝගිකව අපි ඒ තුළ හැසිරුණා නම්, ඊට පස්සේ ඒකින් ලැබෙන ප්‍රතිඵලය අපිට දැනගන්න හැකියාවක් තියෙනවා. දැන් අපි පළවෙනි මේ චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය ගැන දැන් වැඩි අවධානයක් යොමු කළොත්, එතනින් පටන් ගත්තොත්, දැන් කියලා දෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මොනවද මේ පංච උපාදානස්කන්ධ? කතමේ චාවසෝ පංච උපාදානස්කන්ධා. රැත්න උපාදානස්කන්ධ පහ කවරේද? රූප උපාදානස්කන්ධෝ, වේදනා උපාදානස්කන්ධෝ, සංඤ්ඤා උපාදානස්කන්ධෝ, සංඛාර උපාදානස්කන්ධෝ, විඤ්ඤාණ උපාදානස්කන්ධෝ. එතකොට රූප උපාදානස්කන්ධය, එතන රූපස්කන්ධයට අපි ඇති කරගත්තු උපාදානය. එක රූපයක් කියලා නෑ මෙතන. ඉතාම පුළුල්ව අතීත, අනාගත, වර්තමාන, දුර, ළඟ, කෝලාරික, සුකුම, හීන, ප්‍රනීත කියලා 11 ආකාරක ඉතාම පුළුල්ව මේ හැම ස්කන්ධයක්ම විස්තර කරනවා. ඉතින් මෙතෙන්දී අපි සැලකුවොත් රූපයන් හා සම්බන්ධයෙන් තියෙන යම්සි කැමැත්තක් ආසාවක් උපාදාන වීමක් ඒකට බැහැ ගැනීමක් රූප උපාදාන ස්කන්ධේ. ඒ වගේමයි එතකොට විවිධාකාර වේදනා විවිධාකාර සංඥා සංස්කාර විඥාන මේ විදිහට අපි ඒ ඒ ස්කන්ධය කෙරෙහි හිතේ ඇති කරගන්නා ඒ උපාදාන తত্ত্বය ග්‍රහණය කිරීම ඒකට බැහැ ගැනීම අල්ලා ගැනීම එතකොට මෙතෙන්දී හඳුනා ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ රූප උපාදාන ස්කන්ධය විස්තර කරන්න පටන් ගන්නවා. කතමෝ චාවසෝ රූප උපාදාන කන්දෝ කිමෙක්ද ඇවැත්නි මේ රූප උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුන් සහ ඒකට අනුගත වෙච්ච ඒ අනුව හැසිරෙන උපාදාය රූප කියන මෙන්න මේ ටික තමයි රූප උපාදාන ස්කන්ධය හැටියට සලකන්නේ. ඊට පස්සේ ප්‍රශ්න කරනවා කතමේ චාවසෝ චත්තාරෝ මහා භූතා. දැන් අපි කිව්වා සතර මහා ධාතුන් සහ ඒ ඇසුරේ තියෙන රූප ටික තමයි මේ රූප උපාදාන ස්කන්ධය කියන්නේ කියලා. දැන් ඊට පස්සේ උන්වහන්සේ දෙවනුව විස්තර කරනවා මොනවද එහෙනම් මේ සතර මහා ධාතු කියන්නේ? මහා භූත කියන්නේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ධාතු හතර ගැන යම්කිසි විවරණයක් දැන් කරන්නයි ලෑස්ති වෙන්නේ. සතර මහා ධාතුව. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා. ඊට මේ කටයුතු සම්බන්ධයෙන් මේ පිටුමුට මතක ඇති බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය තුලදී අපිට කියලා දෙනවා මේ කාරණාවම සතර මහා ධාතුවක්. එතකොට එතනත් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ඒ ධාතු මානසිකාරයත් තුලින් ධාතුන් හඳුනා ගැනීමක් ගැන යම් විවරණයක් සතිපට්ඨානයේ තුලදී කායනුපස්සනාවේදී ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි බලමු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ටිකක් කරන විවරණය. කතමාචාවසෝ පඨවි ධාතු. දැන් පටන් ගන්නවා පළවෙනි ධාතුවෙන්. පඨවි ධාතුව විස්තර කරන්න පටන් ගන්නවා. පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. එතකොට මේ පඨවි ධාතුව පැති දෙකකට පෙන්නනවා. එකක් තමයි ආධ්‍යාත්මිකයි කියලා සලකන්න පුළුවන්, ඇතුළතයි කියලා සලකන්න පුළුවන් පඨවි ධාතුව. ඊළඟට බාහිරයි කියලා සලකන පඨවි ධාතුව. එතකොට අපි වෙන් කරලා තියෙන්නේ. අපි බෙදාගෙන ඉන්නවා මේ ඇතුළත මේ කය ඇසුරේ තියෙන කොටස් ටික අපි ආධ්‍යාත්මික ඇතුළත පඨවි ධාතුවක් වශයෙන් සලකනවා. ඊට පරිබාහිර සියල්ල බාහිර පඨවි ධාතුවක් වශයෙන් සලකනවා. ඊළඟ කතමාචාවසෝ අජ්ජත්තිකා පඨවි ධාතු. ඒතර කුමක්ද ඇවැත්නි මේ ආධ්‍යාත්මිකයි කියලා සලකන ඇතුළතයි කියලා සලකන පඨවි ධාතුව. යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම්. යම් මේ ඇතුළත පවතින තමා කෙරෙහිම නිකන් තමාට පෞංජලික වූ ඒ වගේම ටිකක් රළු වෙච්ච පරුෂ වෙච්ච ඒ බඳු ඒ රළු පරුෂ තත්වයකින් පෙනී සිටින ඒ වගේමයි උපාදින්නම් අපි උපදිනකොටම අපි උපදිනවත් එක්කම ඒ කයත් වශයෙන් අපි හඳුනාගත්ත එල්බගත්ත බැඳගත්ත නැත්නම් ග්‍රහණය කරගත්ත ඔන්න ඔය කොටස් ටිකට අපි කියනවා මේ ආධ්‍යාත්මික පඨවි ධාතුව කියලා. දැන් අපි උපත ලැබනකොට අපිට යම්සි කයක් ලැබුණා. අපි ඒක මම කියාගෙන, මගේ කියාගෙන, මගේ කය කියාගෙන ඉතින් අපි ඒක අල්ලගත්තා. ඉතින් ඔන්න ඔය කොටසට අපි කියන උපාදින්න කය කියලා. ඒතර ඔන්න ඔය උපාදින්න කය දැන් මේ කතා කරන්නේ අර කර්කශ වෙච්ච, රළු වෙච්ච, ඝන වෙච්ච කොටස් ටික තමයි දැන් මේ කතා කරන්නේ. ඉතින් ඒකට දැන් විස්තර කරනවා කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සං, නහාරු, අට්ටි, අට්ටිමිංජං, හදයන්, යකලං, කිලෝමකං, පිහකං, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං. දැන් එතකොට මේ පිංගුන්ට අහලා ඇති අර කොටස් 32 විස්තර කරද්දී ත්‍වත්තින් සාකාරයෙන් විස්තර කරද්දී ඒ එන කොටස් 32 මුල් කොටස් 19 තමයි මෙතන අන්තර්ගත වෙලා තියෙන්නේ. කේසන් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටමිදුළු වහුගඩු හදවත් අක්මාව දලඹුව බඩදිව පපු මස බඩවැල් කුඩා බඩවැල් නොපැසුණු ආහාර මල යන මේවා තමයි එතකොට දැනට පෙන්වන්නේ මේ රළු කොටස් වශයෙන්. හැබැයි ඉතින් එතනින් අවසන් කරන්නේ නැහැ. උන්වහන්සේ කියනවා යං වා පන අඤ්ඤම්පි කිංචි අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදින්නම් අයං උච්චතාවසෝ අඤ්ඤත්තිකා පටවිතාවස. දැන් මේ විස්තර කරපු කොටස් 19ට එහා ගිහිල්ලා. තව කුමක් හෝ කොටසක් තියෙනවා නම් ඇතුළත ඒකත් කර්කශයි, ඒකත් පරුෂයි, ඒකත් රළුයි. අන්න ඒ ටිකත් මේ කොටස සම්බන්ධයෙන්මයි තියෙන්නේ. ඒ කොටසත් පටවි ධාතුම තමයි. ඒ නිසා කවුරු හරි කිව්වොත් දැන් මේ කොටස් ටික විතරයිද කියලා නෑ නෑ එහෙම කොටස් ටික විතරක් නෙවෙයි තව තියෙනවා නම් කැමති තාක් රළුයි කියලා සලකන්න පුළුවන් කර්කශයි කියලා සලකන්න පුළුවන් ගොරෝසුයි කියලා සලකන්න පුළුවන් ඝනයි කියලා සලකන්න පුළුවන් යම් තාක් මේ ඇතුළත කොටස් තියෙනවද ඒ සියල්ල මෙන්න මේ ආධ්‍යාත්මික පටවි ධාතුවම තමයි. ඒතර එකතෙන් අපිට මේකේ තව පැත්තක් භවනා පැත්තෙන් හඳුනා ගන්න පුළුවන්. දැන් මේ පිළිතුරු අහලා ඇති පිළිකුල් භාවනාව. දැන් පිළිකුල් භාවනාව එහෙම තින් හුඟක් දෙනෙක් අසුබ භාවනාව කරනවා. අර හිතේ තියෙන රාගය මැඩ ගන්න, දුරු කරන්න පිළිකුල් භාවනාව කරනවා. ඉතින් එතකොටත් ඉතින් අපි කරන්නේ ඔය විදිහටම කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු කියලා. ඉතින් මේ මුළු කයේ කොටස් වශයෙන් බලනවා. ඉතින් ඒකේ හුඟක් වෙලාවට වැඩි අවධානයක් දෙනවා ඒකේ පිළිකුල පැත්තට. මේවා වර්ණයෙන් හතරම් ලස්සනක් නැහැ. මේක ගඳක් මෙතන තියෙන සුගඳක් නැහැ. පැහැයෙන් ඒ තරම් ලස්සනක් නැහැ. ඒ විදිහට අපි ඒකේ අර පිළිකුල වැඩෙන විදිහට කෙනෙක්ට පුළුවන් ඕනනම් අසුබ භාවනාවක් වඩන්න. හැබැයි ඒකෙම තවත් පැත්තක් තියෙනවා ඕනනම් පිළිකුලට වඩා මේකේ මේ ඝන සංඥාව ඉවත් වෙන පරිදිත් මේ භාවනාවම කරන්න පුළුවන්. උපක්‍රමයක් වශයෙන් ඕනනම් කෙනෙකුට හිත කයට යොමු කරගන්නත් මේ භාවනාව පාවිච්චි කරන්න පුළුවන්. දැන් හුඟක් වෙලාවට එන ප්‍රශ්නයක් තමයි අපි ආනාපාන සතියක් වඩන්න ගියාම නැත්තම් පිම්බීම හැකිලිම මුල් කරගෙන සතිය පිහිටවන්න ගියාම හිත ඒ අරමුණේ පිහිටන්නේ නැහැ එහෙම හෙදුවනෝ. ඉතින් අපිට එන උපක්‍රමයක් වශයෙන් පුළුවන් මේ කයේ කොටස් වල හිත රඳවමින් මුළු කයම පාවිච්චි කරන්න. කෙස් කියලා අරමුණු කරනවා කෙස් වලට අවධානය යොමු කරන්න. ලොම් කියලා අරමුණු කරනවා ලොම් වලට අවධානය යොමු කරන්න. නිය කියලා අරමුණු කරනවා එතන නිය වලට අවධානය යොමු කරන්න. දත් කියලා අරමුණු කරනවා එතන දත් වලට අවධානය යොමු කරන්න. සම් කියලා එතන සමට අවධානය යොමු කරනවා. මස් කියලා පැඩිය අපිට ප්‍රකට මස් තියෙන තැනකට අවධානය යොමු කරනවා. ආහාර වලට අවධානය යොමු කරනවා. ඇට වලට අවධානය යොමු කරනවා. එතන මේ විදිහට අපිට දැන් කොටස් හම්බෙලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. යම් කිසි අවබෝධයක් අපිට ඒවා සම්බන්ධයෙන් තියෙනවා. අපි ඒවා දැකලා තියෙනවා. ඒවත් එක්ක අපි ගත කරනවා. කය ඇතුලේ තියෙන රූප දේවල් අපි රූප සටහන් වලින් චිත්‍රපටි වලින් දැකලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ අවධානය එනම් නැවත නැවත මේ කොටස් වලට යොමු කරන්න. ඉතින් මේක එක අභ්‍යාසයක් කියන්න පුළුවන් මේක භාවනාවක්. මොකද අපි මේ නැවත නැවත මේ කොටස් අරමුණු කරමින් කය පුරා අපේ හිත යොමු කරනවා. ඉතින් එතකොට මේකේ වාසිය තමයි අර එකපාරටම එක තැන තියන්න නැතුව අපේ හිතට හැසිරෙන්න යම්සි ප්‍රදේශයක් ලැබිලා තියෙනවා. ලොකු ප්‍රදේශයක්. ඒතරේ ඒ බඳු ලොකු ප්‍රදේශයක යා හැසිරෙනකොට ඉතින් යාට යම්සි නිදහසක් තියෙනවා. මොකද එකපාරටම අපි යාව හිර කළා බැඳලා ආශ්වාසයක් තුල තියන්න ප්‍රශ්වාසයක් තුල තියන්න ගත්තොත් ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා හිතන්න අපි කැලෙන් යම් කිසි සතෙක් අල්ලගෙන ආවොත් අලියෙක් කැතෙක් අල්ලන් ආවොත් අස්සෙක් අල්ලන් ආවොත් ඒ සතාව එකපාරටම අපි කණුවක බැඳලා තිබ්බොත් එහෙම ඉතින් හරි අමාරියට ඉන්න. මොකක් වෙලාවට මොකද කරන්නේ ටිකක් යම්සි හොඳ ශක්තිමත් වැටක් තියෙන යම්සි ප්‍රදේශයක යා රඳවලා තියෙනවා. කැලේට යන්න බෑ. අද සීමිත ප්‍රදේශය තුළ දැන් එයා ඉන්න හුරු වෙනවා. ඒ සීමාව තුළ දැන් එයා වාසය කරන්න පෙළඹෙනවා. ලොකු ප්‍රදේශයක් නෑ දැන් හද. කුඩා ප්‍රදේශයක්. බොහොම සීමිත ප්‍රදේශයක්. ඒකෙන් එළියටත් යන්න බෑ. ඒ බඳු ආරක්ෂිත සීමිත ප්‍රදේශයක දැන් ඒ සතාව හුරු කරනවා. ඒ වගේ තමයි අපිටත් පුළුවන් අපේ කය තුල හිත හුරු කරන්න. නැවත නැවත අවධානය මේ කයේ තියෙන කොටස් වලටම යොමු කරමින් නැවත නැවත මේ කය තුලම අවධානය පවත්වනවා. දැන් ඉතින් කාලයක් මෙහෙම කරද්දී හොඳට හිත හුරු වෙනවා මේ කය තුලම පවතින. ඒ වගේමයි හොඳ ක්‍රියාශක්තියක් ඒ තුල ගොඩනැගෙනවා. නිකන් ඔහේ එක තැන තියන් ඉන්නවා නෙමෙයි හිත. ඒ තැනට යොමු කරමින් හරි ක්‍රියාශීලීව වාසය කිරීමක් තේ හොඳට හිත පණ ගැන්විලා එනවා. හොඳට හිත ක්‍රියාශීලී වෙලා එනවා. ඊට පස්සේ ඕනනම් කෙනෙකුට ආනාපාන සතියට යොමු වෙන්න පුළුවන්. නැත්නම් පිම්බීම හැකිලීමට යොමු වෙන්න පුළුවන්. ධාතු මනසිකාරයකට යොමු වෙන්නත් පුළුවන්. ඒක එකතකින් උපක්‍රමශීලීව අපිට මේ කොටස් ටික පාවිච්චි කරන්න පුළුවන් අපේ හිත මෙල්ල කරගන්න. එකඟ කරගන්න. විසිරලා තිබිච්ච හිත එක්කාසු කරගන්න. එතකොට මේ දැන් ඉදිරිපත් කරන මේ කොටස් 19 විශේෂයෙන්ම පඨවි ධාතුව උත්සන්න කොටස්. හැබැයි එතනින් අදහස් වෙන්නේ මේක තියෙන්නේ පඨවි ධාතුව විතරයි කියලා. ඉතින් එක්සත් එක්තරා අන්දමකම සාරිපුත්‍ර සාමණේර වහන්සේ මේ ඉදිරිපත් කරන සූත්‍රයක් එනවා. ඒ සූත්‍රයේදී සාරිපුත්‍ර මහ රහතන් වහන්සේම පෙන්වලා දෙනවා යම් කෙනෙකුට අභිඥාවක් තියෙනවා නම් මේ ඉස්සරහා තියෙන දරකොටේ එයාට පේනවා කියලා මෙතන පඨවි ධාතුවක් තියෙනවා ආපෝ ධාතුවක් තියෙනවා තේජෝ ධාතුවක් තියෙනවා වායෝ ධාතුවක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ හැකියාවක් තියෙන කෙනෙකුට අභිඥාවක් තියෙන කෙනෙකුට අවස්ථාව තියෙනවා මෙතන මේ පේන නම් තියෙන්නේ මේක දරකොටයක් මේක ඇවිල්ලා පඨවි ධාතුව තියෙන දෙයක් ඝන වස්තුවක්. හැබැයි මේ ඝන වස්තුව තුළ යම් ආපෝ ගුණයකුත් තියෙනවා තේජෝ ගුණයකුත් තියෙනවා වායෝ ගුණයකුත් තියෙනවා. ඒ නිසා මේ ලෝකේ තනිකර පඨවිය විතරක් තියෙන ස්වභාවයක් නැහැ. තනිකර ආපෝ ධාතුව විතරක් තියෙන ස්වභාවයක් නැහැ. තනිකර තේජෝ ධාතුව විතරක් තියෙන ස්වභාවයක් නැහැ. තනිකර වායෝ ධාතුව විතරක් තියෙන ස්වභාවයක් නැහැ. මේ ධාතු හතරම යම් යම් ප්‍රමාණවලින් මිශ්‍ර වෙලා තමයි තියෙන්නේ. ඉතින් එතකොට දැන් මේ අපි කතා කරපු කෙස් ලොම් නිය දත් සම්මස්නහර කියනේ වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ පඨවි ධාතුව. ආපෝ ධාතුවත් යම් ප්‍රමාණයක් තියෙනවා. ඒකයි මේක විසිරෙන්නේ නැතුව කුඩු වශයෙන් හැලෙන්නේ නැතුව ඔක්කොම ටික ඒක රාශී වෙලා එකට බැඳිලා තියෙන්නේ ආපෝ ධාතුව නිසා. ඒතර මේකේ යම්සි රස්නයක් තියෙනවා. ඉතින් ඒක තේජෝ ධාතුව. ඒතර මේකේ චලනයක් ඇතුළත සිද්ධ වෙනවා. මේක වායෝ ධාතුව. අපිට මේ සමහර දේවල් ප්‍රකට නැහැ. හැබැයි වඩා ප්‍රකටයි මේතන තියෙන මේ පඨවි ධාතුව. ඉතින් වඩාම උත්සන්න වඩාම ප්‍රකට මේ කොටස් 19 තුල පඨවි ධාතු. ඒ නිසා සරලව අපි මේ ටික පඨවි ධාතු කොටස් කියලා අපි කියනවා. හිතන්න යම්කිසි කෙනෙක් මේ භවනාවක් වශයෙන් මේ කොටස් වල හිත රඳවමින් කටයුතු කරනවා නම් අර කලින් කිව්වා වගේ හිත ටිකක් එක්තන් වෙන්න පටන් ගන්නවා, එකඟ වෙන්න පටන් ගන්නවා, කය තුලම හිත රැඳෙන්න පටන් ගන්නවා. ඒක එකාතකින් සමාධිය පැත්තෙන් අපිට ලැබිච්ච ආනිසංසයක්. හැබැයි ප්‍රඥාව පැත්තෙන් ඊට වඩා ගැඹුරු ආනිසංසයක් ලැබෙනවා. ඒ ප්‍රඥාව පැත්තෙන් ලැබෙන ආනිසංසය තමයි අපි මෙතෙක් හිතාගෙන හිටියේ මේ කය ඒක ඝන වස්තුවක් කියලා. ඒක තමයි අපේ ආකල්පය. අපි දැකලා තියෙනවා ඉතින් මේකේ කොටස් ගොඩක් තියෙනවා කියලා. නමුත් ඒක හිතට එච්චර කාවැදලා තිබුණ නැහැ. නමුත් අර කොටස් දිහා බල බලා අවධානය යොමු කර කර යොමු කර කර කාලයක් තිස්සේ මෙහෙම අපි භාවනාවක් වශයෙන් වඩනවා නම් එයා තුල අර ඝන සංඥා ඉවත් වෙලා සෑහෙන දුරට මේ කය කියන්නේ ඒක ඝනයක් නෙමෙයි, තනි වස්තුවක් නෙමෙයි, තනි ඒක ඝන ශරීරයක් කියලා එකක් මෙතන නැහැ. මේක ඇවිල්ලා හුදෙක් කොටස් ගොඩක එකතුවක් කියන තැනට හිත එන්න පුළුවන්. ඉතින් මේ බඳු ඝන සංඥාව බිඳ ගැනීමක් ඉතාම වැදගත් වෙනවා අපේ භවනාවට. මොකද අපේ හිතේ බහුලව රාග ද්වේෂ මෝහ හටගන්න මේ ඝන සංඥාව ඉතාම ප්‍රබල අන්දමින් මුල් වෙනවා. අපිට පුළුවන් නම් මේ ඝන සංඥා ඉවත් කරගන්න. මෙතන තියෙන්නේ කෑලි ගොඩක එකතුවක් කියන කාරණාව හොඳට හිතේ මතු කරගන්න. එතකොට ඒ රාග ද්වේෂ මෝහ වල පහළ වීම සෑහෙන දුරට අඩු වෙන්න පුළුවන්. දැන් මේ පින්තුන් දන්නවා අපිට කාර් එකක් තියෙනවා නම් වාහනයක් තියෙනවා නම් ඉතින් අපි ඒ කාර් එකට අපේ වාහනයට හරි කැමතියි, හරි ආසයි. සමහර විට අපි අපේ වාහනය අනිත් කෙනෙක්ගේ වාහනයත් එක්ක අපි සංසන්දනය කරනවා. සමහරවිට මගේ එක හොඳයි කියනවා, මගේ එක නරකයි කියනවා, මගේ එක පරණයි කියනවා, මගේ එක අලුත් කියනවා, මගේ කාර් එක ඔයාට දෙන්න බෑ කියනවා. ඉතින් අපි මේ කාර් එක සම්බන්ධයෙන් ලොකු චිත්‍රයක්, ලොකු උපාදානයක්, ලොකු ආසාවක්, ලොකු බැඳීමක්, සමහරවිට ඒක නිසාම හිතේ ඇති කරගත්ත මාන්නක්කාර ගතියක්, එහෙමත් නැත්නම් අහංකාරකමක්, ඉතින් එහෙමත් ඔක්කොම තියෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේ කාර් එක මුල් කරගෙන අපේ හිතේ විවිධාකාර කෙලෙස් පහළ වෙනවා. ඒක මම කරගෙන මගේ කරගෙන තමයි මම වාසය කරන්නේ. සක්කාය දිට්ඨියත් ගොඩ නැගෙනවා. හැබැයි අපිට පුළුවන් වුණා නම් මේ කාර් එක සම්පූර්ණයෙන්ම කෑලි කෑලි වලට ගලවලා අපි ඉස්සරහම තියාගෙන බලන්න. එතකොට තේරෙනවා මෙතන මේ කාර් එකක් කියලා ගන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ මේ කෑලි ගොඩක්. ඒ කෑලි ගොඩ එකට මූට්ටු කරලා අමුණලා යම්සි රටාවකට සකස් කරාම ඊට පස්සේ තින් අපිට කාර් එක කියන නම මේකට දීලා තියෙනවා. ඊට පස්සේ අපි හිතමු කෝච්චියක් ගත්තා. ඉතින් කෝච්චියේ පෙට්ටි ගොඩක් තියලා පෙට්ටි ගොඩක් එකට අමුණලා ඉස්සරහින් එන්ජිමක් තියලා ඊට පස්සේ ඉතින් අපි කියනවා මේකට කෝච්චියක් කියලා. ඉතින් බැලුවාම මේක කෝච්චියක් කියලා එකක් නෑ. බැලුවාම තියෙන්නේ පෙට්ටි ගොඩකුයි එන්ජිමකුයි. පෙට්ටියක් කියලත් ඉතින් අන්තිමට එකක් නෑ. පෙට්ටිය ඇතුලේ තියෙන්නේ සීට් ගොඩක් තියෙනවා, රෝද ගොඩක් තියෙනවා, තව කෑලි බඩු මුට්ටු ගොඩක් තියෙනවා. ඉතින් අපිට මේ හුඟක් වෙලාවට අර දීපු නම තුල අපි හිර වෙනවා. ඒ සම්මුතිය තුල අපි මුලා වෙනවා. ඒ සම්මුතිය අපි තුල ඝන සංඥාව ඇති කරන්න බහුලව උපකාර වෙනවා. දැන් අපි මේ ධාතු මනසිකාරයක් වඩන්න කලින් අපිට ඕනම් පුළුවන් මේ ඝන සංඥාව තවදුරටත් යම් ප්‍රමාණයකට ප්‍රහාණය කරගන්න මේ කොටස් වශයෙන් අපේ කය තුල නිරීක්ෂණය කිරීමෙන්. කෙස් පිළිබඳව අවධානය යොමු කරනවා. ලොම් පිළිබඳ අවධානය යොමු කරනවා. නිය පිළිබඳ අවධානය යොමු කරනවා. දත් පිළිබඳ අවධානය යොමු කරනවා. මෙහෙම කාලයක් කරනකොට එයාගේ හිතේ නිතැතින් හොඳට වැටහෙන්න ගන්නවා, ධාරණය වෙන්න ගන්නවා මෙතන මේ තනි කයක් නැහැ. ඒක ඝන වස්තුවක් නැහැ. මෙතන මේ කෑලි ගොඩක එකතුවක් තියෙනවා. කෑලි ගොඩක් මුට්ටු කළා, එකට එක්කාසු කළා, එක රටාවකට සකස් කළාම කාර් එකක් කියනවා වගේ, කෝච්චියක් කියනවා වගේ. මෙතනත් මේ කෙස් ලොම් නියදත් සම්මස්නහර ඔක්කොම ටික එක රටාවකට සකස් කරාම අපි මේකට ස්ත්‍රී ශරීරයක් කියනවා, මේකට පුරුෂ ශරීරයක් කියනවා, මේ කොටසට ඔන්න සුනකෙක් කියනවා, මේ පූසෙක් කියනවා. ඉතින් එක එක විදිහට අපිට නම් ගම් දෙන්න පුළුවන්. ඒතර කෑලි ගොඩක එකතුවක් තියෙනවා. එතකොට මේ පඨවි ධාතු පැත්තම අපිට ඊට පස්සේ තව සූක්ෂමව දකින්න පුළුවන් ධාතු මනසිකාරයකදී. ධාතු මනසිකාරයේදී මෙතෙන්දී අපි යනවා තව එහාට, තව ගැඹුරකට. දැන් මෙතෙක් අපි කතා කළේ දැනටමත් අපි දීලා තියෙන සම්මුති නම් වලින්. කෙස් කියන්නේ අපි දීපු නමක්, ලොම් කියන්නේ අපි දීපු නමක්, නිය කියන්නේ අපි දීපු නමක්, දත් කියන්නේ අපි දීපු නමක්. එතකොට මෙතන සම්මුතියක් ගෑවිලා තියෙනවා. මේ කයේ තියෙන කොටස් වලට අපි නම් දීලා ඒවා කොටස් වශයෙන් යම්කිසි වෙන්වෙන් කරලා අපි අඳුනගෙන තියෙනවා. හැබැයි දැන් අපි ඊට වඩා එහාට, ඊට වඩා ගැඹුරකට යනවා ධාතු මනසිකාර භාවනාවකදී. එතෙන්දී අපි මේ එක එක ධාතුවක එක්තරා අන්දමක තියෙන ක්‍රියා ශක්තියක් තමයි අඳුරගන්න වෑයම් කරන්නේ. උදාහරණයක් වශයෙන් පඨවි ධාතුවේ ලක්ෂණ 6ක් විතර පෙන්නනවා. ගොරෝසු ගතිය, සිනිඳු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය, ඊළඟට තද ගතිය, මෘදු ගතිය. තද ගතිය, මෘදු ගතිය, ගොරෝසු ගතිය, සිනිඳු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය කියලා. එතකොට මෙතෙන්දි බර පැත්තේ තුනක් තියෙනවා. ඒ කියන්නේ ගොරෝසු, තද සහ බර කියන එක ඒ බර පැත්තේ තියෙනවා. ඊළඟට සිනිඳු පැත්තේ නැත්නම් ලහු පැත්තේ තියෙනවා සිනිඳු, මෘදු සහ සැහැල්ලු කියන එක. එතකොට මේ දෙපැත්තම මේ පටවි ධාතුවටම තමයි අයිති. අපි හිතන්න අපේ අත උඩින් අපේ තවත් අතක් තියලා අපි අත ගානකොට යම්සි ගොරෝසු ගතියක් නම් අපිට දැනෙන්නේ. එතන තියෙන්නේ පටවි ධාතුව තමයි. අපිට දැනෙන සිනිඳු ගතියක් නම් ඒ තියෙන්නේ පටවි ධාතුව තමයි. එතකොට අපි අතක් උස්සනකොට අපිට බරක් දැනෙනවා නම් ඒ දැනෙන්නේ පටවි ධාතුව තමයි. අපිට අතක් උස්සනකොට සැහැල්ලුවක් දැනෙනවා නම් ඒ දැනෙන්නේ පටවි ධාතුව තමයි. යම්සි තැනක තද ගතියක් දැනෙනවා නම් ඒ දැනෙන්නේ පටවි ධාතුව තමයි. යම්සි තැනක මෘදු ගතියක් දැනෙනවා නම් ඒ දැනෙන්නේ පටවි ධාතුව තමයි. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මේ පටවි ධාතුව සම්පූර්ණයෙන්ම මුළු කය තුළම විහිදලා තියෙන්නේ. කය පුරාම ක්‍රියාත්මකයි. අපිට යම් උපක්‍රමයක් පාවිච්චි කරලා මේ ලක්ෂණ ටික මතු කරගන්න පුළුවන් නම් එළන් මේ පටවි ධාතු ක්‍රියාකාරීත්වය අපිට අඳුරගන්න පුළුවන්. ඒ නිසා අපි මේක අතපත ගාම මේක අඳුර ගන්න බෑ. අපි ඒ වෙනුවට මොකද්ද කරන්නේ? අපේ හිත තුළ සතිමත් බවක් දිනු කරනවා, සමාධිමත් බවක් දිනු කරනවා. ඊළඟට මේ විරිය සම කරගෙන මේ ලක්ෂණ ටික මතු කර ගන්න වෑයම් කරනවා. ඉතින් ඒ නිසා අපිට ධාතු මනසිකාරයට පිවිසෙන්න නම් එක්තරා අන්දමක කුසලතා රසක් මුලින් අපේ හිත තුළ ගොඩනගා ගන්න සිද්ධ වෙනවා. ඉස්සෙල්ලාම අපේ හිත හොඳට මේ වර්තමාන අවස්ථාවට අරගන්න සිද්ධ වෙනවා. අතීතය ඇසුරු කර කර අනාගතය ගැන සිහිනමවම මේ වැඩේ කරන්න බෑ. එහෙනම් හිත තුළ හොඳට සතිමත් බව ශක්තිමත් කරගන්න අවශ්‍යයි. ඊළඟට එපමණක් විතරක් නෙමෙයි, ඊළඟට අපේ හිත හොඳට අවධානය යොමු කරන්න පුළුවන් හැකියාව, එක තැනකට හොඳට ගොනු කරන්න පුළුවන් හැකියාව, යොමු කරන්න පුළුවන් හැකියාව, සමාධිමත් කරන්න පුළුවන් හැකියාව, එකඟ කරන්න පුළුවන් හැකියාව එහෙනම් හදාගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ සමාධියක් අවශ්‍ය වෙනවා. හිත සමාධිමත් වීම අත්‍යවශ්‍යයි. එබන්දු සමාධිමත් සතිමත් හිතකට නිතතින්ම මේ කයේ යථා ස්වභාවය දැනෙන්න ගනීවි. ඒක ස්වාභාවිකයි. මොකද මේ කය නිර්මිත වෙලා තියෙන්නේ මේ සතර මහා ධාතුයෙන්. ඒතකොට නිරන්තරයෙන් මේ සතර මහා ධාතු ඒගොල්ලන්ගේ ඔය කතා කරපු ක්‍රියාකාරීත්වය පෙන්눔 කරමින් ඉන්නේ. හැබැයි ඒක අපිට තේරෙන්නේ නැහැ. මොකද අපේ හිත තියෙන්නේ වෙන කොහෙදෝ. අපේ හිත වෙන දේවල් කල්පනා කර කර සම්පූර්ණයෙන් විසිරිච්ච මනසක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා මේ කයේ ක්‍රියාකාරීත්වය අපිට නිකන් නොපෙනී ගිහිල්ලයි තියෙන්නේ. දැන් මේ වෙලාවදී අපි කයම පාවිච්චි කරන පුළුවන් තරම් සතිය පිහිටවන්නත්. කායानुපස්සනාවේදී ඒ නිසා අපි කයටම නැවත නැවත අපේ හිත ගන්නවා, අවධානය යොමු කරනවා. දැන් කය අසුර කරන හිතක් දැන් ටික ටික අපිට ලැබෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා, අජ්ජත්ත මේව චිත්තං සම්තිට්ඨති, සම්නිසීදති, ඒකෝදි හෝති, සමාධියති. ඇතුළතම දැන් හිත සමාධිමත් කළා. ඇතුළතම හිත හොඳට ඒකෝදි භාවයකට පත් කළා. ඇතුළතම දැන් හිත නිකන් ඇතුළේ ඉඳවලා තිබ්බා. කයම ඇසුරු කරන තත්වයකට දැන් ඔන්න හිත ගත්තා. එතකොට මේ කය ඇසුරේ හිත පවතිනකොට, අවධානය පවතිනකොට කයේ යථා ස්වභාවය පොඩ පොඩ අපිට වැටහෙන්න ගන්නවා, පේන්නන්න ගන්නවා. එතකොට පඨවි ධාතුව ක්‍රියාත්මක වෙන හැටි අපිට දැනෙන්න ගන්නවා. තද ගතිය, මෘදු ගතිය, ගොරෝසු ගතිය, සිනිඳු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය දැනෙන්න ගන්නවා. ඉතින් හුඟක් වෙලාවට මේ ධාතු මනසිකාරයක් වඩන්දී සාමාන්‍යයෙන් එක පාටම පටවි ධාතුවට දාන්නේ නැහැ, ටිකක් ප්‍රායෝගිකව අපිට පහසුයි වායෝ ධාතුවට දාගන්න එක. ඒ නිසා තමයි ඔය ආනාපාන සතිය වගේ කමටහනක්, පිම්බීම හැකිලිම වගේ කමටහනක් හරි පහසුයි ආරම්භක යෝගාවචරයේකට පටන් ගන්න. මොකද මේ වායෝ ධාතුවේ චලනයේ වෙන ස්වභාවය හිතට අල්ලගන්න ලේසි. එක තැන හිත තියන් ඉන්න ටිකක් අපහසු නිසා යම් චලනයක් තමයි ආට පාළුවෙන් අල්ලලා දෙන්නේ. පිම්බීමක් හැකිලීමක් කියන්නේ එතන යම් චලනයක් තියෙනවා. ඒ චලනය තුළ හිත රඳවන්න පුහුණු කරනවා. එතනින් තමයි පටන් ගන්නෙ වායෝ ධාතුවෙන්. හැබැයි එතන පාදක කරගෙන පටන් ගත්තට පස්සේ ටික ටික පටවි ධාතුවටත් යන්න අවස්ථාව තියෙනවා. පටවි ධාතුවේ ප්‍රකට වෙන්නේ ඔන්න ඔය කතා කරපු ගොරෝසු ගතිය, සිනිඳු ගතිය, තද ගතිය, මෘදු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය. ඔය ලක්ෂණ ටික අපි මතු කර ගන්නවා. පතු කර ගන්නවා කියලා අලුතෙන් කරන්න දෙයක් නෑ. අපිට තියෙන සතිය දිනු කළා, සමාධිමත් හිත මේ කයේ රඳවමින් ඇසුරු කරමින් ඉන්නකොට කය තුල මේ ලක්ෂණ ටික පොඩ පොඩ ප්‍රකට වෙන්න ගන්නවා. මේ ලක්ෂණ වල යථා ස්වභාවයක් ඊළඟට යෝගාවචරයේ කඳුන ගන්න අවශ්‍යයි. ඉතින් ඒක එක පාටම අර අපි කියන අනිත්‍ය දුක්ඛනාත්මක පාට කෙනෙකුට වැටහෙන්නේ නැහැ. අපි මේ ටික වටහා ගන්න කලින් මේ ධාතු ලක්ෂණ ටික වටහා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේක එක්තරා රටාවක් සයාඩ වූ පඬිත ස්වාමීන් වහන්සේ කියලා දෙනවා. උන්වහන්සේගේ පොතක් තියෙනවා අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේ පරිවර්තනය කළා යෝගාවචර මාර්ගෝපදේශණය කියලා. ඉතින් ඒකේ ඉංග්‍රීසි පරිවර්තනය තියෙනවා paving the way කියලා. ඉතින් ඒක එක්තරා හරි ලස්සන රටාවක් මේ කටයුත්ත සම්බන්ධයෙන් ඒ සයාඩ වූ පඬිත ස්වාමීන් වහන්සේ කියලා දීලා තියෙනවා. අපිට මුලින්ම තියෙන නිකන් කයට හිත ගන්න. තොටියන් ඇවිදින කයක් අපි හිතමු දැන් අපි මේ ධාතු මන මේ ගත කරන්නේ සක්මනක නම් උතර වෙන වෙන දේවල් වලින් හිත ඈත් කරගෙන ඉවත් කරගෙන මේ ඇවිදින කයට අපේ හිත එන්න අවශ්‍යයි. අපි ඉඳගෙන නම් ඉන්නේ මේ ඉඳගත්තු කයට අපේ හිත එන්න අවශ්‍යයි. මේක තමයි පළවෙනි පියවර වෙන්නේ. හොඳට මේ සිතවල තියෙන කයට හිත ගැනීමක්. දැන් බාහිරේ නෙමෙයි හිත තියෙන්නේ මේ ඇතුළත දැන් තියෙන්නේ. ඇතුළත දැන් හිත පැවැත්වීමක්. දැන් එහෙම තියෙන කය ඊළඟට අපි ටිකක් ක්‍රමානුකූලව යම්කිසි තව කුඩා ප්‍රදේශයකට එක්තරා අන්දමකට සීමා කරන්න, කොටු කරන්න වෑයම් කරනවා. අපි සක්මන් කරද්දී නම් ඔන්න අපි හිතමු ධනහිසෙන් පහළට වැඩි අවධානයක් යොමු කරනවා. ධනහිසෙන් පහළ යටිපතුල් දක්වා මොකද්ද සිද්ධ වෙන්නේ? ඒක බලබලා එතෙන්ට වැඩි අවධානයක් යොමු කර කර සක්මන් කරනවා. මුළු කයම දැන් අවශ්‍ය නැහැ. අර ධනහිසෙන් පහළ කොටස තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. ඒකට අවධානය යොමු කරමින් සක්මනේ නිරත වෙනවා. දැන් ඊට පස්සේ වෙනම ආකල්පයක් අපි තුළ ගොඩනැගෙනවා. මේක නිකන් හරියට බයිසිකලයක් පදිනවා වගේ, මේක හරියට ඔරුවක් හබල් ගන්නවා වගේ වැඩක්. දැන් එහෙම ආකල්පයක් තමයි ආගේ හිතේ දිනු වෙන්නේ. මෙතන දැන් සත්වයේක, පුජ්‍යලයේක මම ඇවිදිනවා අය, ඒ බාහිර අනවශ්‍ය දේවල් ඔක්කොම ටික ඉවත් වෙලා, අපි ඔළුවේ දාගත්ත දේවල් ටික ඔක්කොම ටිකක් බැහැර වෙලා, දැන් නිකන් ඔරුවක් පදිනවා වගේ වැඩක් මෙතන සිද්ධ වෙන්නේ. බයිසිකලයක් පදිනවා වගේ වැඩක් මෙතන සිද්ධ වෙන්නේ. චලන රාශියක් මෙතන සිද්ධ වෙන්නේ කියන තැනට ඔන්න යෝගාවචරයෙන්ගේ හිතපත් වෙනවා. ඔය තවත් මට්ටමක්. තවත් එහාට ගැඹුරකට යනකොට තමයි දැන් ඔන්න හිත එතනටම සීමා වෙලා තියෙනවා. හරි. සෑහෙන්න එකඟ වෙලා තියෙනවා. තන තන විසිරෙන්නේ නැතුව එතනට හොඳට ඒකාග්‍ර වෙලා තියෙනවා. එහෙම ඉන්න හිතර තමයි මේ ධාතු ලක්ෂණ ටික පහසුවෙන් මතුවෙන්න ගන්න. දැන් යාට තේරෙනවා මෙතන චලන ගොඩක් සිද්ධ වෙනවා. මෙතන තදවීම් ගොඩක් සිද්ධ වෙනවා. මෙතන රළුවීම් ගොඩක් සිද්ධ වෙනවා. උණුසුම් වීම් ගොඩක් සිද්ධ වෙනවා. අපිටම සිසිල් වීම් ගොඩක් සිද්ධ වෙනවා. මෙන්න මේ ධාතු ලක්ෂණ ටික දැන් යෝගාවචරයට පොඩ පොඩ ප්‍රකට වෙන්න ගන්නවා. පටවි ධාතුවේ මේ කතා කරපු ලක්ෂණ. මේ තදවීම කියන එක නාමපදයක් නෙවෙයි මේක ක්‍රියාපදයක් කියන්න පුළුවන්. තද වීම් ගොඩක් මෙතන තියෙන්නේ. ඒ වගේමයි මුරුදු වීම් ගොඩක්. ඊළඟට ගොරෝසු වීම් ගොඩක්. සිනිඳු වීම් ගොඩක්. බර වීම් ගොඩක්. සැහැල්ලු වීම් ගොඩක්. ඒත් ඔය විදිහට කෙනෙක්ට හොඳට වැටහෙනවා නම් ඒ කියන්නේ දැන් එයා අර පෞද්ගලික ලක්ෂණ වලට පිවිසලා තියෙනවා. පච්චත්ත ලක්ෂණ කියලා කියනවා. ඒ කියන්නේ පටවි ධාතුවට විතරක් අනන්‍ය වූ ලක්ෂණ හයක්. ඒ පටවි ධාතුවට ආවේනික ලක්ෂණ 6 දැන් ඔන්න අපි තේරුම් ගන්නවා. ඉතින් මේ විදිහටමයි ඉස්සරහට අපිට කතා කරන්න පුළුවන් තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආපෝ ධාතුව. අද අපි මේ පටවි ධාතුවට සීමා වෙමු. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පටවි ධාතුව ගැනයි අපිට කියලා දෙන්නේ. ඉතින් එතකොට යෝගාවචරයෙකුට සක්මනේදී වේවා, පරයන්කේකදී වේවා, නැත්නම් වෙනත් ඉරියව්වක් පවත්වද්දී වේවා මේ ධාතු ලක්ෂණ ටික මතු කර ගන්න පුළුවන්. ඒ නිසා ධාතු මනසිකාරයක් වඩද්දී අපිට අහවල් ඉරියව්වේම සිටිය යුතුයි කියලා නියමයක් නැහැ. අනිවාර්යයෙන්ම ඉඳගෙනම මේ භවනාව කළ යුතුයි කියලා නියමයක් නැහැ. සක්මන් කරද්දිත් මේ ධාතු ලක්ෂණ ටික මතු කර ගන්න පුළුවන්. ඉඳගෙන ඉඳද්දිත් පුළුවන්. හිටගෙන ඉඳද්දිත් පුළුවන්. ඇලවෙලා සයනය කරද්දිත් මේ කටයුත්ත කරන්න පුළුවන්. ඉතින් ඕනම ඉරියව්වකදී මේ ධාතු ටික මතු කර ගන්න පුළුවන්. ඉතින් අපි ඒ යුගයේ නම් ගත කරන්නේ. ඒ කියන්නේ ධාතු ලක්ෂණ ටික හඳුනා ගන්නා යුගයේ නම් මම දැන් භවනා කරන්නේ. ඉතින් පුළුවන් තරම් ඒ සඳහා වෑයම් කළ යුතුයි. මොකද අපිට මේ අනන්‍ය ලක්ෂණ ටික, මේ පෞද්ගලික ලක්ෂණ ටික හොඳට මතු කරගන්නේ නැතිව ඉන් එහා තියෙන සංකත ලක්ෂණ සහ සාමාන්‍ය ලක්ෂණ කියන ඒවා මතු කරගන්න බෑ. ඒක තරාන්දම නියමයක්. ඒ කියන්නේ අපි අනිත්‍ය දුක්ඛානාත්ම තේරුම් ගත යුත්තේ මේ ධාතුන්ගේ. අපිට තේරෙනවා ඉතින් මේ කෙස් ටික මුල් කාලේ තිබුණා, ලස්සනට තිබුණා, ඊට පස්සේ කෙස් ටිකක් වැවුණා, ඊට පස්සේ ටික ටික කාලයක් යනකොට මේක ටිකක් දුර්වර්ණ වුණා, කෙස් හලු කෙස් සුදු වුණා, අන්තිමට ඉතින් කෙස් හැලෙන්න ගත්තා. ඉතින් මේක අනිත්‍යයි. ඉතින් එහෙම කියන්න පුළුවන්. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ඒ අවබෝධයත් හැබැයි නරක දෙයක් නෙමෙයි. ඒකත් හොඳ දෙයක්, හොඳ අවබෝධයක්. ඒ බඳු අවබෝධයක් වුණත් අපිට අර කෙස් හා සම්බන්ධයෙන් එන්න තිබිච්ච මාන්නක්කාර ගතිය, එහෙමත් නැත්නම් ඒකට තිබිච්ච ඇල්ම, ඒවා දුරු කරන්න හේතු වෙනවා. හැබැයි අපි ඊට වඩා ගැඹුරකට යා යුතු වෙනවා. ඉතින් ඒකයි ධාතු මනසිකාරයකදී අපි මේ සම්මුති අභිභවා ගෙහිලා දැන් මේ ඒ ධාතුවට ආවේනික ලක්ෂණ ටික හොඳට මතු කරගන්න වෑයම් කළ යුතු වෙනවා. ඉතින් එහෙම ලක්ෂණ ටිකක් මතු කරගන්නදී ආට ආයි සම්මුති අවශ්‍යත් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි අපේ කයට අවධානය යොමු කළා. තද ගති, මෘදු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති, බර ගති, සැහැල්ලු ගති. ඔවා බලබලා හොඳට වාසය කරද්දී එයාට ඒවයේ නමක් අවශ්‍ය නැහැ. මේ මම බලන්නේ දත්වල තද ගතියේය, කෙස්වල තද ගතියේය, මස්වල මෘදු ගතියේය. ඉතින් එහෙම අර නම් ටික දැන් මෙතනට ගාවන්න අවශ්‍ය නැහැ. ඕනනම් කෙනෙකුට පුළුවන් ඒ කොටසේ අවධානය යොමු කර කර ඒ කොටසට තියෙන ඊට ආවේනික තද ගතිය, මුරුදු ගතිය, ගොරෝසු ගතිය, සිනිඳු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය මතු කරගන්න වෑයම් කරන්න පුළුවන්. නමුත් අපි ගැඹුරට යන්න මේවායේ ඒ නම් කිරීමක් අවශ්‍ය නැහැ. ලේබල් කිරීමක් අවශ්‍ය නැහැ. වඩා වැදගත් වෙන්නේ මේවා තියෙන මෙන්න මේ ධාතු ලක්ෂණ ටික මතු කර ගැනීම. ඒ ධාතු ලක්ෂණ ටික මතුවෙන්න අපි නිකන් හරිම ස්වාධීනව මේ තැනක් පිළිබඳ හැඟීමක් නැහැ. දැන් ස්ථානයක් පිළිබඳ හැඟීමක් නැහැ. අහවල් කොටස කියලා ඒකට නමක් සම්බන්ධයෙන් අපිට අවශ්‍ය නැහැ. හැබැයි තද ගති ගොඩක් තියෙනවා, මුරුදු ගති ගොඩක් තියෙනවා, ගොරෝසු ගති ගොඩක් තියෙනවා, සිනිඳු ගති ගොඩක් තියෙනවා, බර ගති ගොඩක් තියෙනවා, සැහැල්ලු ගති ගොඩක් තියෙනවා. එපමණ. එතකොට ඉතාම සූක්ෂමව අපි අර හරිම සංකීර්ණ සම්මුතිවල පැටලිච්ච මනස දැන් ඒ පැටලැවිලි වලින් නිදහස් කරගෙන ඉතාම සූක්ෂමව අපිට කියන්න පුළුවන් ඕනම් පරමාර්ථ ධර්මයක් දක්වා අරගෙන යනවා කියලා. අපිට ඍජුව අත්දකින්න පුළුවන් අපේ සම්මුති වලින් ඉවත් වෙච්ච සංකල්ප වලින් සෑහෙන දුරට ඉවත් වෙච්ච මේ සියුම්ම ඇතිව නැතිව යන ස්වභාවයක් දක්වා ඒ යථාර්ථයක් දක්වා අපි ක්‍රමානුකූලව මේ භාවනාව තුළ අරගෙන යනවා කියන්න පුළුවන්. ඒතකොට ධාතු මනසිකාරයේදී අපි ওই තරම් සූක්ෂම භාවයකට යෑම අවශ්‍ය වෙනවා. ත්‍රේ පටවි ධාතිය ලක්ෂණ ටික මතු වෙනකන් ඉතින් අපි වෑයම් කළ යුතුයි. තේටි මතු කර ගත්තා නම් අපිට තව තව ඒක දකින්න තමයි ඒක විවිධ ඉරියව් වල දකින්න තමයි හොඳට ඒක හිතේ පැලපදියම් වෙන්නේ. නැත්නම් හිතට ඒක ධාරණේ වෙන්නේ. හිතට ඒක මතු වෙන්නේ. දැන් ඉතින් ඒකේ නම් ගම් අපිට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මෙතෙන්දී ඇත්තටම ටිකක් කාලයක් වඩද්දී එයාට මේක මේ පටවිය, මේක ආපෝය, මේක තේජෝය, මේක වායෝය කියන එක නෙමෙයි වැදගත්. තෙන්නේ මේවා මේ ලක්ෂණ ටික හොඳට මතු කර ගැනීම වැදගත්. පටවි කියන්නේත් අපි දීපු නමක්. ඒතකොට පටවි කියන එක වචනය නෙමෙයි වැදගත් වෙන්නේ. ඔන්නේ ලක්ෂණ ටික තමයි වැදගත් වෙන්නේ. මේ ලක්ෂණ යම් තැනක නිරූපණය වෙනවා නම් අපි එතෙන්ට පටවි කියන නම දීලා තියෙනවා. අපි හිතමු ගලන ලක්ෂණය, පිඳුකන ලක්ෂණය කොහේ හරි තියෙනවා නම් අපි ඒකට ආපෝ කියලා නමක් දීලා තියෙනවා. ඊට සමේ නමක් දීපු එක නෙමෙයි අත්‍යවම වැදගත් වෙන්නේ. අපිට ඊටාම වැදගත් වෙන්නේ මෙන්න මේ ලක්ෂණ ටික මතු කර ගැනීම. ඒ ලක්ෂණ හරහා තමයි අපි හඳුනගන්නේ පටවි ධාතුව. ඉතින් අපි මේ යම්සි ලක්ෂණයක් මත වෙනකොට ආ මේක අයිති වෙන්නේ පටවි ධාතුවටද මේක අයිති වෙන්නේ තේජෝ ධාතුවටද කියලා අපි පොත පෙරලන්න අවශ්‍යත් නැහැ. භාවනා කරද්දී කල්පනා කරන්නත් අවශ්‍ය නැහැ. මේ භාවනා කරද්දී වැදගත් වෙන්නේ ඒ ලක්ෂණ ටික හොඳට මතු කර ගනිමින් තව තව ගැඹුරට යනකොට මේ ලක්ෂණ විසින් මට කියලා දෙන කතාව මොකද්ද? එයා උගන්වන පාඩම මොකද්ද කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා ඒ සයඩෝ පඬිතු ස්වාමීන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා අපිට ඔය පෞද්ගලික ලක්ෂණ ටික මතු කර ගන්න නැතිව සංකත ලක්ෂණ අඳුර ගන්න බෑ කියලා. දැන් මේ පිටු අහලා ඇති මොනවද සංකත ලක්ෂණ කියන්නේ කියලා. ඉතින් සංකත ලක්ෂණ සම්බන්ධයෙන් සූත්‍රයක් වෙනවා සංකත ලක්ෂණ සූත්‍රය කියලාම. තීනිමානි භික්ඛවේ සංකතානි සංකත ලක්ෂණානි කතමානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. මහන්නේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් කරන ලද ඒ යම් අපි කියමු වස්තුවක් තිබේද යම් දෙයක් තිබේද ඒ සියලු දේ මෙන්න මේ ලක්ෂණ තුනක් පෙන්눔 කරනවා. ඉපදීමක් එමත් නැත්නම් හට ගැනීමක් පෙන්눔 කරනවා. වැයවීමක් ක්ෂයවීමක් පෙන්눔 කරනවා. මේ දෙක අතර නොනවතින වෙනස් වීමක් පෙන්눔 කරනවා. ඒතර එක තැනක නතර වෙලා තිතියක් කතා කරන්න බෑ. අපිට පුළුවන් හටගත් තැන් පටන්ම වෙනස් වීමක් හරහා ගිහිල්ලා ඡේවීමක් අන්තිමට වැයවීමක් අන්තිමට නිරුද්ධ වියාමක් අහෝසි වියාමක් පෙන්වුම් කරනවා. ඔන්න ඒ වගේ ලක්ෂණ තුනක් බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම මේ සංකතය තුල පනවනවා. ඉතින් ඒක අඳුරගන්න බෑ අපි ඉස්සෙල්ලා මේ ඒ ධාතුවට අදාළ ආවිනික ලක්ෂණ ටික මතු කරගන්න නැතුව. අපි මේ සංකත ලක්ෂණ ටික මතු කරගන්නේ මේ ධාතුන්ගේ. පඨවි ධාතුවේ තේජෝ වායෝ ආපෝ ඒවයේ ඒ ටික අඳුරගන්න තමයි මේ ඊට ආවේනික ලක්ෂණ තියෙන්නේ. පච්චත්ත ලක්ෂණ තියෙන්නේ. පෞද්ගලික ලක්ෂණ තියෙන්නේ. පෞද්ගලික ලක්ෂණ ටික හොඳට අපි මතු කරගත්තා නම් ඒක තුල අපි තව කාලයක් වාසය කරද්දී ඒක හොඳින් නිවරදිව නිරීක්ෂණය කරද්දී තමයි එයා අපිට කියලා දෙනවා මගේ ලක්ෂණ මෙන්න මේවා. පොදුවේ මම මෙන්න මේවා තමයි පෙන්නන්නේ. පඨවි ධාතුවත් පෙන්ලා දෙනවා මම මෙන්න මේ සංකත ලක්ෂණ තුන පෙන්නනවා කියලා. ආපෝ ධාතුව දිහා බලනකොටත් එයත් ඒ තුන පෙන්눔 කරනවා. තේජෝ ධාතුවත් මේ ලක්ෂණ තුන පෙන්눔 කරනවා. වායෝ ධාතුවත් මේ ලක්ෂණ තුන පෙන්눔 කරනවා. ඒවත් පොදුයි එහෙනම්. සංකත ලක්ෂණ ටිකත් පොදුයි. ඊළඟට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සාමාන්‍ය ලක්ෂණ කියන පොදු ලක්ෂණ වලට එන්නේ. ඉතින් එකක්වත් අපිට කරගන්න බෑ. අපි ගැඹුරින් මේ ඒ ධාතුවට අදාළ ලක්ෂණ ටික මතු කරගන්න නැතුව පඨවි ධාතුවේ තද ගතිය, මෘදු ගතිය, ගොරෝසු ගතිය, සිනිඳු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය එනිසා අපි දැන ගැනීම වැදගත් වෙනවා. ඒක ප්‍රායෝගිකව අපි විඳ ගැනීම වැදගත් වෙනවා. එතනින් තමයි අපි මේ භාවනාවක් කරහා ධාතු මනසිකාරයකදී මේ පඨවි ධාතුවේ ක්‍රියාකාරීත්වය අඳුනගන්නේ. දැන් අපි හිතමු කෙනෙක් මේ විදිහට ගැඹුරකින් මේ ධාතු මනසිකාරයක් එහෙම වඩ아가ගෙන යනවා නම් එයා මේ කය පරිහරණය කරමින් අධ්‍යාත්මිකයි කියලා සලකන ඇතුළතයි කියලා සලකන මේ ධාතු ටික නම් බලබලා ගියේ යම් අවස්ථාවකදී මේ මුළු කයම නිකන් බිඳිලා යන්න පුළුවන්. මොකද මේ ඒක ඝණයක් නෙමෙයි දැන් මෙතන තියෙන්නේ. හුදු ක්‍රියාකාරීත්වයක්. මේ ක්‍රියාකාරීත්වය හොඳට එයාට ප්‍රකට වෙන්න ඊටාම ප්‍රබලව එයාට හැඟෙන්න පුළුවන් මෙතන ඒක ඝන ශරීරයක් නෑ. දැන් මේක බලන්න මේක නිකන් හුදු බිඳිලා ගිය කැඩිච්ච බිඳිච්ච ශරීරයක් මෙතන තියෙනවා. ශරීරයක් කියලා කියන්නත් බෑ. ධාතු ගොඩක් මෙතන තියෙනවා. ඒ නිසා මේ පිංගුතුන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේ දෙන උපමාව ධාතු මනසිකාරය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයේදී කියනවා යම්සේ හරක් මරණ තැනැත්තෙක් ඉන්නවා ගව ඝාතකෙක් ඉන්නවා. එයා මුලින්ම ගවයෙක්ව ඝාතනය කරනවා සතෙක් මරනවා. එතකොට එයාගේ හිතේ තියෙන සතෙක් කියන සංඥාව සත්ව සංඥාව. ඊට පස්සේ එයා හැම ඇරලා කෑලි වලට කපලා ඉතින් කොහේ හරි තැනක තියාගෙන එයා විකුණනවා. දැන් එයා සතෙක් නෙමෙයි විකුණන්නේ. දැන් එයාගේ හිතේ තියෙන්නේ මස් කියන සංඥාව. කලින් තිබුණා සත්ව සංඥාවක් දැන් තියෙනවා මස් කියන සංඥාව. ඉතින් එතකොට මෙතන ප්‍රබල සංඥා පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ උපමාව දීලා අපිට පෙන්වන්නේ මොකද්ද? ඉතින් යෝගාවචරය පටන් ගත්තේ සත්ව සංඥාවකින්. මෙතන මම ඉන්නවා මේක මගේ කය. මම ඇවිදිනවා මම ඉඳගෙන ඉන්නවා කියලා තමයි පටන් ගත්තේ. මෙතන කෙනෙක් ඉඳගෙන පුජ්‍යලයක් ඉඳගෙන කයක් කියාගෙන තමයි පටන් ගත්තේ. ඝන සංඥාවකින් සත්ව සංඥාවකින් තමයි පටන් ගත්තේ. හැබැයි ධාතු මනසිකාරයේ ක්‍රමානුකූලව කෙනෙක් හදාරමින් වඩමින් ඉදිරියට යනවා නම් එයා තුල ඔය සත්ව සංඥාවත් ඝන සංඥාවත් දෙකම ඉවත් වෙනවා. ඒ වෙනුවට මෙතන හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියලා අවබෝධයක් එන්න ඕනේ. දැන් තනි ඒක ඝණයක් නෑ මේ ධාතු සමූහයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියන අවබෝධයක් එන්න ඕනේ. යාගාව කලින් තිබිච්ච සත්ව සංඥා ඉවත් වුණා, ඝන සංඥාවත් ඉවත් වුණා. දැන් මෙතන සත්වේ පුඤ්ජලයේ ගැන කතාවක් නෑ. මෙතන තියෙන හුදු ධාතු ක්‍රියාකාරීත්වය. ඒක ඝණයක් ඇත්තෙත් නෑ. මෙතන තියෙන ධාතු සමූහයක්. ධාතු සමූහයක ක්‍රියාකාරීත්වයක් තමයි මෙතන තියෙන්නේ කියලා. එහෙනම් යම්ස කෙනෙකුට හොඳට ගැඹුරට අවබෝධ වෙනවා නම් ඒක ඊටාම ප්‍රබල නුවණ දියුණු කරන භාවනාවක් කියන්න පුළුවන්. යථාභූත ඥාන දර්ශනයක් කියන්න පුළුවන්. ඊට පස්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තව කොටසක් අපිට කියලා දෙනවා. යාචේව කෝපන අජ්ජත්තිකා පඨවි ධාතු, යාච බාහිරා පඨවි ධාතු, පඨවි ධාතු රේවේසා. දැන් මේ අපි මෙතෙක් කල් කතා කළේ මේ ආධ්‍යාත්මිකයි කියලා සලකන, ඇතුළතයි කියලා සලකන පඨවි ධාතුව. මේ කය පාවිච්චි කළම අපි ඒක තේරුම් ගත්තේ. අපි නුවණක් වශයෙන් වඩා ගත්තේ. හැබැයි ඉතින් ඔන්න ඔය නුවණ අපේ කයට විතරක් සීමා වෙච්ච නුවණක් නෙමෙයි. දැන් අපිට මේ එළියටත් දැන් මේක දාලා බලන්න පුළුවන්. දැන් අපි හොඳට මේක අත්දක ගත්තා, තේරුම් ගත්තා, මේ කයම පාවිච්චි කළා. හැබැයි මේක කයට සමානක් ආවේ නික නැහැ. දැන් එළියටත් දාලා බලන්න පුළුවන්. අපි එළියේ තියෙන මේ ලක්ෂණ ටිකමද අපි තව කෙනෙක්ගේ ශරීරයේ තුල තියෙනත් මේ ටිකමද, තව සතෙක්ගෙස් තියෙනෙත් මේ ටිකමද, නැත්නම් අපි භෞතිකයි කියලා සලකන මේ මේසයක, පුටුවක, ගහක, කොළයක ඉතින් මේකේ තියෙනෙත් මේ ටිකමද. ඉතින් යාට තේරෙනවා කාලයක් යනකොට එතන තියෙනෙත් ওই ටිකම තමයි. අපි ඒවට නම් ගම් දීලා තියෙනවා මේක පුටුවක්ද, මේක මේසයක්ද, මේක සතෙක්ද, මේක මිනිස්සෙක්ද එහෙම කියලා. නමුත් භෞතිකයි කියලා අපි සලකනවා නම් යම් තාක් දෙයක් ඒ සියලු භෞතික දේවල් වල තියෙන්නේ මෙන්න මේ ලක්ෂණ ටික තමයි. තියෙන්නේ මෙන්න මේ සතර මහා ධාතුවක් තමයි. හරි මේ දේ මේ විදිහට දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙන්නනවා යාචේව කෝපන අජ්ජත්තිකා පඨවි ධාතු යම් තා ඇතුළතයි කියන සලකන ආධ්‍යාත්මිකයි කියලා සලකන පඨවි ධාතුවක් වේද, යාච බාහිරා පඨවි ධාතු යම් තා බාහිරයි කියලා සලකන පඨවි ධාතුවක් වේද, පඨවි ධාතු රේවේස. මේ සියල්ල පඨවි ධාතුමය. මේ අපි තමයි ඉරක් ඇඳලා තිබුණේ. අපි තමයි මේවා වර්ග කරලා තිබුණේ. මේ සම්මුති වශයෙන් අපි තමයි මේවා බෙදලා දෙමුනේ. හැබැයි ඇත්ත වශයෙන්ම ධාතු දන්නේ නැහැ මේ මිනිස්සු මේ විදිහට ඉරි ගහගෙනයි ඉන්නේ කියලා. ධාතු දන්නේ නැහැ මිනිස්සු මේ විදිහට මේවා වර්ග කරලා කෑලි බෙදාගෙනයි ඉන්නේ කියලා. ධාතු ඇවිල්ලා ධාතුම තමයි. හිතන්න අපි අපේ ගෙදර ඇතුළට අපි ඇවිදිනකොට, ඇවිදගෙන යනකොට අපේ ගේ දන්නවද මේ අහවලා දැන් ගේ ඇතුළට එනවා කියලා. ඒ එහෙම එකක් නැහැ. අපේ මේ ශරීරය දන්නවද මම දැන් ගේ ඇතුළට යනවා කියලා. එහෙම එකුත් නැහැ. ඒක ඇවිල්ලා අපි පනවගත්ත දෙයක්. අපි හිතාගත්ත දෙයක්. අපිට කියන්න පුළුවන් මේ ගේ කියලා අපි නමක් දීලා තිනවා ධාතු වල ඒකරාශී වීමකට. මේ කයක් කියලා අපි නමක් දීලා තිනවා තවත් ධාතු ඒකරාශී වීමකට. ඉතින් අතනත් තිබුණා ධාතු ඒකරාශී වීමක්. මෙතනත් තිනවා ධාතු ඒකරාශා වීමක්. ඉතින් මේ දෙන්න අතර යම්සි හුවමාරුවක් දැන් ඉතින් සිද්ධ වෙනවා. අපි ගේක් ඇතුළට ගියා කියලා. ඉතින් ඕක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකාතකින් මේ ධාතු මනසිකාරය ඉතාම ගැඹුරකට යනකොට අපිව හොඳට ඔන්න ඔය එකාතකින් කියන්න පුළුවන් රාසි සංඥාවක් තුළ ධාතු සංඥාවක් තුළ අපේ හිත හොඳට පිහිටවනවා. තවත් ගැඹුරකින් කියන්න පුළුවන් අනාත්ම සංඥාව තුළ අපේ හිත හොඳට පිහිටවනවා. හැබැයි එකපාරටම අනාත්ම සංඥාවට එන එකක් නැහැ. හුඟක් වෙලාවට වෙන්නේ අපි ඉස්සෙල්ලම අනිත්‍ය සංඥාව තුළ හොඳට හිත තේරුම් ගන්නවා. මොකද අර කියපු තද ගති, මෘදු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති, බර ගති, සැහැල්ලු ගති නිරීක්ෂණය කරමින් වාසය කරද්දී අපිට ටික ටික තේරෙන්න ගන්නවා මේවා නිතරම මේ හට ගැනීමට ලක් වෙනවා. ඒ වගේම නිරුද්ධ වීමට ලක් වෙනවා. ඒ වගේම වෙනස් වීමට ලක් වෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, දස අඤ්ඤතම් පඤ්ඤායති කියන ලක්ෂණ ටික අපිට තේරෙන්න ගන්නවා. ඉතින් ඒ ටික තේරුම් ගනිමින් වාසය කරද්දී තමයි මේ ටික කොයිතරම්නම් වෙනස් වෙනවද, කොයිතරම්නම් අනිත්‍යයිද, මේක එක විදිහකට පවතින්නේ නැහෙනේ. මොහොතක් මොහොතක් පාසා මේවා ඇතිව නැතිව යනවනේ කියලා යෝගාචරයට මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය වැටහෙන්න ගන්න. ඒතකොට මෙන්න මේ තදවීමේ යම්සි පටන් ගැනීමක් තියෙනවා, සුළු වෙනස් වීමක්, ඊට පස්සේ අවසන් වීමක්. ඊළඟට බර වීමෙත් එහෙමයි, මෘදු වීමෙත් එහෙමයි, ගොරෝසු වීමෙත් එහෙමයි, සිනිඳු වීමෙත් එහෙමයි. ඒතකොට මේ වෙලාව හුදු ක්‍රියාකාරකම්. අපිට කියන්න පුළුවන් නම් ශක්ති කියලා. ශක්ති විශේෂ ගොඩක් මේ අපි කතා කරන්නේ. මෙතන වස්තුවක්වත්, මෙතන අංශුවක්වත් මොකක්වත් නැහැ. මෙතන මේ ශක්ති ගොඩක් තියෙනවා. ප්‍රයෝගාවචරයට දැන් සම්පූර්ණයෙන්ම ඉතින් මේ විදිහට වැටහෙනවා නම් මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය එයාට හොඳට ගැඹුරට වැටහෙනවා නම් එයාගෙම හිත ප්‍රශ්න කරාවි මේ තරම් අනිත්‍යත්වයකට ලක් වෙන මෙබඳු ස්වභාවයක් තුළ නොවෙනස් වෙන ආත්මයක් කොහෙද තියෙන්නේ, නොවෙනස් වෙන සත්වයෙක් කොහෙද ඉන්නේ, පුජ්‍යලයෙක් කොහෙද ඉන්නේ, මමෙක් කොහෙද ඉන්නේ කියලා ඉතින් එයාගෙම හිත ප්‍රශ්න කරාවි. අර හිතේ මෙතෙක් පළපදියම් වෙලා තිබිච්ච ආත්ම සංඥාව දැන් ඉතින් බිඳිලා යනවා. ඉතින් ඒ වෙනුවට අනාත්ම සංඥාවක් දැන් ඔන්න ගොඩනගෙනවා. මෙතන සත්‍යයේ පුජ්‍යලයේ පිළිබඳ කතාවක් නැහැ. මෙතන ආත්මයක් පිළිබඳ කතාවක් නැහැ. මෙතන මමෙක් පිළිබඳ පුජ්‍යලයේ පිළිබඳ කතාවක් නැහැ. මෙතන හුදු ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. ක්‍රියාවත් භාවයක් මෙතන තියෙනවා. ඇතිවීම නැතිවීම සමුදායක් මෙතන තියෙනවා කියලා ඔන්න ගැඹුරකින් යෝගාවචරය තුළ සම්මා දිට්ඨියක් පිහිටන්න පටන් ගන්නවා. ඉතින් යම්සේ කෙනෙකුට මේ රූප උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම ස්වභාවය ඔය වගේ ගැඹුරකින් වැටහෙනවා නම් ඊටාම ගැඹුරු සම්මා දිට්ඨියක් ඒ තුළ පිහිටනවා. ඒ වගේමයි වේදනා, ඒ වගේමයි සංඥා, ඒ වගේමයි සංස්කාර, ඒ වගේමයි විඤ්ඤාණ. ඒතර අද අපි මේ කතා කළේ රූප උපාදානස්කන්ධය සම්බන්ධයෙන්. ඒ නිසා දැන් සාරිපුත්‍ර සානාංශයේ මේ කොටස එක්තරා අන්දමක නිමාවකටපත් කරනවා. මේ යම්තාක් ආධ්‍යාත්මික පටවි ධාතු වේද, බාහිර පටවි ධාතු වේද, මේ සියල්ල එකම පටවි ධාතුවමයි. තං නේතම් මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බ. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පටවි ධාතුයා නිබ්බින්දති, පටවි ධාතුයා චිත්තං විරාජේති. ඉතින් එතකොට මේ යෝගාවචරයාට මේ භාවනා වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් තව තව ප්‍රකට වෙනවා මෙතන තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. දැන් එහෙනම් එයා තව ටිකක් වෑයම් කරනවා මේ කිසිම පටවි ධාතුවක් මම මගේ වශයෙන් සලකන් නැතුව ඉන්නේ. ඉතින් අපි මෙතෙක් කරලා තියුනේ ඒකේ අනිත් පැත්ත. මම මොකක් හරි මගේ කය මගේ කරගෙන හිටියා. මේ කය මගේ කරගෙන හිටියා. ඒක ලස්සනයි කියාගෙන, හොඳයි කියාගෙන, කඩවසම් කියාගෙන, ඉතින් ඒක තුලින් මාන්නයක් ඇති කරගෙන, නැත්තම් දුකක් ඇති කරගෙන, චිත්ත පීඩාවක් ඇති කරගෙන අපි වාසය කළා. එහෙම නැත්තම් මගේ වස්තු ගොඩක් තියෙනවා. අපි දුමු මට බයිසිකලයක් තියෙනවා, මට වාහනයක් තියෙනවා, මට ඇඳුම් තියෙනවා, ගයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම අපි මේ ඝන වස්තු ටික ඔක්කොම මගේ කරගෙන හිටියා. දැන් ඉතින් එයා වෑයම් කරනවා පුළුවන්ද මේ එකක්වත් මම මගේ කියලා ඒවට බැහැ ගන්න නැතුව, උපාදාන කරගන්න නැතුව වාසය කරන්න. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියලා දෙනවා ඒ සාමාන්‍ය පෘථග්ජන මනසක හැසිරීමයි, සීක පුජ්‍යලයන්ගේ මනසේ හැසිරීමයි, රහතන් වහන්සේ කෙනෙක්ගේ බුදුරජාන් වහන්සේගේ හිතේ හැසිරීමයි සම්බන්ධයෙන් ඔය පළවෙනි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රයේදී ඒකට පටවි ධාතුව ඒ සාමාන්‍ය යෝගා මේ තැනැත්තෙක් නම් පෘථග්ජනෙක් නම් ඒ කියන්නේ කිසිම මේ දහම් පිළිබඳ හැඟීමක් නැති අවබෝධයක් නැති කෙනෙක් නම් තියා යමක් දැකපු ගමන් ඒක දැඩිව ග්‍රහණය කරන ආ මේ තියෙන්නේ මෙන්න මේකයි කියලා සාමාන්‍ය සංජානනයක් කරනවා. අපි තුමු අපිට ගයක් තියෙනවා අපි ගේ දැක්කා. ආ මේ තියෙන්නේ මගේ ගේ කියලා ඉතින් අපි යහුසුරු අඳුනගත්තා. පටවින් පටවිතෝ සංජානාති කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පටවින් පටවිතෝ සංඤත්වා පටවින් මඤ්ඤති පටවි ආමඤ්ඤති පටවි පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති පටවින් අභිනන්දති ඔය ඉතින් ඔය විදිහට කියලා දෙනවා. ඉතින් ඒ කියන්නේ අර විදිහේ ඒ ඊටාම අපි හිතමු මතු පිට මට්ටමකින් කරපු එබඳු සංජානනයක් හරහා හඳුනා ගැනීමක් හරහා එයා ඒක ගැන හිතන්න පෙළඹෙනවා, කල්පනා කරන්න පෙළඹෙනවා, ප්‍රපංච කරන්න පෙළඹෙනවා, ඒක අස්සර රිංග ගන්නවා, ඒක උපාදාන කර ගන්නවා. ඒකෙන් එක්ක ලොකු සතුටක් දුකක් පහළ කර ගන්නවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය හිතේ හැසිරීම. හැබැයි යෝගාවචරයේට ගැඹුරින් මෙබඳු විපස්සනාවක් ධාතු මනසිකාරයක් වැඩුවට පස්සේ එයාගේ හිතේ යම්කිසි වෙනත් දැක්මක් තියෙනවා දැන්. එයා පිටුම එයා කයටම මේ අවධානය යොමු කරා ධාතු මනසිකාරයක් වැඩුවා. ඒ ධාතු මනසිකාරයක් වඩමින් ඉන්නකොට එයාට හොඳට ගැඹුරට තේරුණා. මෙතන කයක් කියලා ඒක ඝණයක් ඇත්තේ නැහැ. ශරීරයක් කියලා ඒක ඝණයක් ඇත්තේ නැහැ. මෙතන නිරන්තර වෙනස් වීමක් තියෙනවා. පටවි ධාතු ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙනවා. ඉතින් මේ බඳු තත්ත්වයක් එයාට හොඳට ගැඹුරින් අවබෝධ වුණා නම් දැන් සමහරට එයාට පුළුවන් අර අනුමාන ඥානයක් වශයෙන් නවීපසනාවක් වශයෙන් එළියටත් දාලා මේක දැන් බලන්න. ඉතින් මේ ඇතුළත යම්සි මං අවබෝධයක් ඇති කරගත්තා නම් මෙතන තියෙන සැබෑ ස්වභාවය සම්බන්ධයෙන් එළිය තින්නෙත් ඔච්චරම තමයි කියලා දැන් එහෙනම් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ බඳු අවස්ථාවකදී එයාට අර වගේ ගයක් දැක්කත් මතු පිටින් එයාට තේරෙන්න පුළුවන් මේකට තමයි ගේ කියන්නේ. මේ තමන් අන්න හරි තැන දැන් බස් එකෙන් බැස්සා මේ ගෙදෙට්ට ආවා. ඉතින් එහෙම හැඟීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් හිතේ අර ඇති කරගත්ත ගැඹුරු අවබෝධයේ ක්‍රියාත්මක වෙන නිසා එයාව අර විදිහට ප්‍රපංච කරන්න පොළඹවන එකක් නැහැ. ඒ නිසා කියන පටවින් පටවිතෝ අභිජානාති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සීක පුච්චලයාට. එයා ගැඹුරින් ඇති කරගත්ත අවබෝධයක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඉතින් තාමත් හිත පෙළඹෙන්න පුළුවන් ඇතැම් විට ප්‍රපංච කරන්න, මඤ්ඤණා කරන්න, කල්පනා කරන්න. මොකද පරණ පුරුද්ද හරි බලවත්. ඒ නිසා දැන් එයා තමාවම හික්මව ගන්නවා පටවින් පටවිතෝ අවිඤ්ඤාය පටවින් මාමඤ්ඤි පටවි ආමාමඤ්ඤි පටවිතෝ මාමඤ්ඤි පටවි පටවින් මේති මාමඤ්ඤි. ඒ නිසා ඒ පටවි ධාතුව නිවැරදි ආකාරයෙන් දැනගෙන හැබැයි ඒත් අපේ අර තියෙන පරණ මෝඩ පුරුද්දට හිත පෙළඹෙනවා නම් මඤ්ඤණා කරන්න, කල්පනා කරන්න, ප්‍රපංච කරන්න දැන් ඉතින් එයා උත්සාහයෙන් තමාවම හික්මව ගන්නවා. මඤ්ඤණා නොකරව, ප්‍රපංච නොකරව, කල්පනා නොකරව හිත නිශ්ශබ්දව තබා ගනුව කියලා ඉතින් ඔන්න හිත තමන් හික්මවන්න වෑයම් කරනවා. පොද අපේ හිතේ පෙළමීමක් තියෙන අනිතරම ප්‍රපංච කරන්න, කල්පනා කරන්න, හිතන්න. අනවශ්‍ය අන්දමින් හිතන්න, නිවැරදි අන්දමින් හිතනවා නම් තව කමක් නැහැ. අනවශ්‍ය අන්දමින් කෙනෙක් පුද්ගලයෙක් තැනැත්තෙක් මමෙක් හදාගෙන ඒ අනුව කල්පනා කරන්න අපේ හිතේ පුදුම ඇබ්බැහියක් තියෙනවා. එතන ධාතු මනසිකාරයක් වඩපු යෝගාවචරයා ටිකක් ගැඹුරට යනකොට උතර මේ ධාතු මනසිකාරයෙන් ලබාගත්ත ඒ අවබෝධය පාවිච්චි කරලා තමාවම හික්මව ගන්නවා. එයා වෑයම් කරන පුළුවන් තරම් මේ ප්‍රපංච කපා හරින මේ මඤ්ඤණා කිරීම අඩු කරන්න, කල්පනා කිරීම අඩු කරලා හිත සංසුන් කරගන්න, තැම්පත් කරගන්න, නිශ්ශබ්ද කරගන්න එයා වෑයම් කරනවා. ඊට පස්සේ රහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා පටවින් පටවිතෝ අභිඤ්ඤාය පටවින් න මඤ්ඤති පටවියා න මඤ්ඤති පටවිතෝ න මඤ්ඤති පටවින් මේති න මඤ්ඤති පටවින් න අභිනන්දති. මොකද රහතන් වහන්සේ මේක තත්වාකාරයෙන්ම දැක්කා, පරිපූර්ණ වශයෙන්ම දැක්කා, සම්පූර්ණ වශයෙන්ම දැක්කා. නිසා උන්වහන්සේගේ හිතේ කිසිම මඤ්ඤණාවක් නැත. සමහරට තමන්ගේ කුටියක් දකීවි, තමන් ඉන්න සේනාසනයක් දකීවි, හැබැයි හිත නිශ්ශබ්දයි. ඒක දැකලා ඒහා සම්බන්ධයෙන් විතර්ක පහල කරගෙන ප්‍රපංච කරන තත්වයකට, මඤ්ඤණා කරන තත්වයකට එළඹෙන්නේ නැහැ. ඒ වෙනුවට හිත නිශ්ශබ්දව තියාගැනීමේ හැකියාවක් උන්වහන්සේ සතුයි, බුදුරජාණන් වහන්සේ සතුයි. ඒ නිසා අපිට තේරෙනවා දැන් එhmenan අපි ධාතු මනසිකාරයක් වඩාත්
වඩද්දී අපි එකාතකින් අවධානය යොමු කළ යුතු පැති මොනවාද? ඉබන්දෝ භාවනාවක් වඩලා අපේ හිත තුළ යම්සේ අවබෝධයක් ඇති කරගත්තට පස්සේ, නුවණක් පොදවගත්තට පස්සේ පුළුවන් අපිට ඒක ප්‍රපංච සමනය සඳහා භාවිතා කරන්න, මඤ්ඤණා සමනය සඳහා පාවිච්චි කරන්න. අනේ එහෙමනම් ඉතින් අපි ඒකෙන් තවත් ප්‍රයෝජන ගන්න වෙනවා. හොඳයි පින්වත්නි, එහෙනම් අද දවසේ අපි මෙතනින් නවත්වමු. තව ටිකක් මේක ඉදිරියට සාකච්ඡා කරන්න තියෙනවා. සාරිපුත්තු සාමීන් වහන්සේ මේ පටවි ධාතුව මුල් කරගෙනම තවත් ටිකක් කරුණු කියලා දෙනවා. අපි ඉදිරියේදී ඒවා පිළිබඳව සාකච්ඡා කරමු. අද දවසේ විශේෂයෙන්ම මේ පටවි ධාතුව මුල් කරගෙන මේ ධාතු මනසිකාරයක් සම්බන්ධයෙන් අපි මේ කරපු ඉදිරිපත් කිරීම අප සියලු දෙනාටම යම්සි මඟ පෙන්වීමක්, ධාතු මනසිකාරයක් වඩන්න දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.